මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා නාචාදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහතාට.
ආයුබෝවන් දරුවනේ, අදත් රජරට කේරිය සමග සම්බන්ධ වෙලා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකයෙන් ඔබට මේ පාඩම සිංහල සාහිත්‍ය පාඨ සංග්‍රහයට අදාළ පාඩම පැහැදිලි කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දරුවෝ දන්නවා අපි මාස ගණනාවක් තිස්සේ ඔබට ඔබේ සිංහල සාහිත්‍ය පාඨ සංග්‍රහයට අදාළ පාඩම් මාලාවේ පාඩම් රාශියක් මේ විදිහට පැහැදිලි කරා. ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍ය කියන පෙළ පොතේ ව්‍යාකරණ පාඩම් රාශියකුත් අපි ඔබට පැහැදිලි කරා. අපි විශ්වාස කරනවා අපේ දරුවෝ මේ පාඩම් හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක කරගන්නා බව. විශේෂයෙන් මේ දින මේ වකවානු අපේ රටට මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලට කරදර බහුල කාලයක් වෙලා තියෙනවා. විශේෂයෙන් COVID-19 වසංගත රෝගය නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ යම් මට්ටමකින් අඩාල වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණය වඩාත් හොඳින් තේරුම් ගන්න අධිරට සේවයේ උදව්වෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පාඩම් මාලාව ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. අපේ දරුවෝ මේ පාඩම් නැවත නැවත ශ්‍රවණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුත්තට කිසියම් පිටිවහලක් මෙහිින් ලබා ගන්නවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තුව. මේ පාඩම් මාලාවේ පොහු පාඩම් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දරුවනේ, අද අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සාහිත්‍ය හා පාඨ සංග්‍රහය පොතේන 16 වෙනි පාඩම අවසාන පාඩම වස්ථානයේ කියන කවි පන්තිය පිළිබඳව කිසියම් දැනුමක් අවබෝධයක් ඔබට ලබා දෙන්න. මේ වන විටත් ඔබ මේ පාඩම හොඳින් කියවල ඇති. තව මේ කියන සමහර කාරණා ඔබට තව තවත් අහුරු කරගන්න පුළුවන්. පාඩම කියවීමෙන් සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා අංශය ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන නිදහසේ කියවා නිදහසේ ලියමු කියන කෘතිය මේ පොත් ඔබට ලියවන විටත් ඔබේ අතට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඒ පොත් පරිශීලනය කරමින් මේ අදහස් වඩාත් තහවුරු කරගන්න අවධානය කරගන්න. ඉතින් අපි වස්ථානීය සාහිත්‍ය පාඩමේ වස්ථානීය කියන කවි පන්තියේ මූලික සාහිත්‍ය පසුබිම ගැන ප්‍රථමයෙන් තොරතුරු ටිකක් සාකච්ඡා කරමු. ස්වභාවයෙන් මේ පාඩම වස්ථානය උපුටාගෙන තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්ථානය කියන කාව්‍ය සංග්‍රහය. ඒ රත්නශ්‍රියා සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතුමයි. ඊට හේතුව තමා ඔහු මේ යුගයේ අපේ කාලයේ සිංහල සාහිත්‍ය නියෝජනය කරන ඉතා විශිෂ්ට නිර්මාණකරුවෙක් වීම. එතකොට වස්ථානයේ පද්‍ය පන්තිය රචකයා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මේ පාඩම උපුටාගෙන තියෙන්නේ වස්ථානයේ කියලා ඔහුගේ කෘතියේ. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ගාල්ලේ නාකියාදෙනිය තෙල්ල කුමර කියන ගමේ උපන් කෙනෙක්. ඔහු අධ්‍යාපනය ලබලා තියෙනවා නාවල රජයේ පාසල, තෙල්ල කුමර විද්‍යාකාන්ති විදුහල, තෙල්ල කුමර දුටුගැමුණු විදුහල, ඉක්කඩියසේ සුමංගල මධ්‍ය මහාවිද්‍යාලය, ගාල රිච්මන් විද්‍යාලය. එතුමගේ පාසල් වලින් තමයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ. එතුමගේ උසස් අධ්‍යාපනයේ පෙර අදුනේ විශ්වවිද්‍යාලයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරගෙන තියෙනවා. අපිට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ ඔහු විශිෂ්ට සාහිත්‍ය කරුවෙක් නිසා ඔහුගේ පෞද්ගලික තොරතුරු ජීවන තොරතුරු අපි දැනගත යුතු නිසා. ඒ සමගම ඔහු නියලුණු වෘත්තීන් ලෙස ඔහු මුලින්ම ගුරුවරයෙක් ලෙස ගුරු වෘත්තීන් කියලා තියෙනවා. ඉන්පස්සේ ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් විශේෂයෙන් නිර්මාණකරුවෙක් විදිහට වර්තමාන නව නිර්මාණකරුවන්ට අත්ලක්ෙමින් බොහෝ කාර්යයන් සිදු කරමින් තිබුණා. ඔහුගේ සාහිත්‍ය ආගමනේ ගත්තොත් විශේෂයෙන් කාව්‍ය කෘති නිර්මාණයේදී තමා ඔහු විශේෂයෙන් බවට පත් වුණේ. මුල් වකවානුවේදී ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය බිය නොවන් අයියන්නේ. ඊට අමතරව අපට අදාළ වන වස්ථානේ පාඩම උපුටාගෙන තියෙන වස්ථානේ සුබ උදෑසන, සල්ගහ යට, තරු ලකුණු, මධ්‍යම යාමය ඔහුගේ අනෙක් කාව්‍ය කෘති. ඊට අමතරව ඔහු සිංහල සාහිත්‍යයේ ඉතා ප්‍රකට වෙලා තියෙන ගීත රචකයෙක් විදිහට අපේ දරුවෝ නිතර අහන ගීත රාශියක නිර්මාණකරුවා ඔහු. ඔහුගේ ගීත සංග්‍රහයන් ලෙස වංකගිරි අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබතු තරුව, නෙත විලපුල්, ආලක මන්දා කියන ගීත සංග්‍රහයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දුවේ පුතේ එතුමා ඔබ වෙනුවෙන් කෘති රාශියක් නිර්මාණය කරලා තියෙනවා. ළමා කෘති, ඒ අතර සැලවිහිනියෝ, රන් කිරි කට, රතු කිකිලි, සින්දු කියන උණ පඳුර විශේෂ තැනක තියෙනවා. විශේෂයෙන් ලේඛකයෙක් විදිහට එතුමා විවිධ පුවත්පත් සංග්‍රහයක රචනා කරන ලද ලිපි එකතු කරලා ලිපි සංග්‍රහයන් නිකුත් කරලා තියෙනවා. ලස්සන මහතහ මතක සිතුවිලි, කටුගහ යට, ලියවැල, අත්පතුර, ඒවයින් කීපයක්. එතුමා විවිධ අවස්ථාවන් වලදී ඇගීමට ලක් වෙලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය සම්මාන රාජ්‍යකින් එතුමා පිදුම් ලබලා තියෙනවා. එතුමගේ සුබ උදෑසනක් වංකගිරි අරණේ, සුදු නෙළුම, නෙතු මිලුකුල්, ආලක මන්දා, සින්දු කියන උණ පඳුර කියන කෘති සඳහා රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා. ඒකම එතුමා විමර්ශන කෘති රචනා කරලා තියෙනවා. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සමග එකතු වෙන මහගම තේකරහ සමාජ යථාර්ථයේ කියන විමර්ශන කෘතිය රචනා කිරීමට එතුමාගේ දායකත්වය සැපයලා තියෙනවා. ඔබ දන්නවා, මම කලිනුත් මතක් කර අපේ දරුවන්ට, අපි නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන ප්‍රකට ගීත රාශියක නිර්මාණකරුවා වූ මගේ නිසවුමේ අකාපන්, කිරුල මුතුලිහි, චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචි කාවියේ, බිම්බරත්නක ගැවතුණ, ලෙන්චිනා මගේ නංගියේ ආදී ගීත ගණනාවක් එතුමා විසින් රචනා කරලා තියෙනවා. එතුමාගේ මේ සාහිත්‍ය සේවය අලෙවලා එතුමාට උපහාරයක් ලෙස එතුමාගේ නිර්මාණ සම්බන්ධයෙන් කෘතියක් සංස්කරණය වෙලා තියෙනවා. රත්නශ්‍රී නව කවියේ ඡන්දෝදය කියලා. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔහු ජපන් බුම්කා සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. මේ කාරණා ටික අපේ දරුවන්ට මතක් කරේ. රත්නශ්‍රී විජේතුන් මහත්තයා කියන්නේ සිංහල සාහිත්‍යයේ මේ අපේ යුගයේ දැන්ට ජීවත් වෙන ඉතා විශිෂ්ට නිර්මාණ කවියෙක් නිසා ඔහුගේ වස්තාමය පද්‍ය පන්තිය රස විඳින්න, විචාරය කරන්න, කියවන්න කලින් එතුමා සම්බන්ධයෙන් අපි තුල හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද එතුමා මේ සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන සාහිත්‍යකරුවෙක් නිසා එතුමාගේ යම් යම් තොරතුරු අපේ මතකයේ තියෙන්න ඕනේ. ඒකම තවත් කාරණයක් මේකට බලපානවා. අපේ දරුවන්ට මම නැවත නැවත කියලා තියෙනවා, මේ සාහිත්‍ය පාඩ සංග්‍රහයේ ඔබට අදාළ පාඩමට කලින් හැඳින්වීමක් තියෙනවා. මේ හැඳින්වීමේදී තියෙන කරුණු තමයි බොහෝ විට මේ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු වන ප්‍රශ්නේ විදිහට ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ඔබගෙන් අහන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේදී රත්නශ්‍රී විජේසිංහ මහතා රචනා කළ ළමා කෘති දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට ඔබට පුළුවන් කැලලිහිනියෝ, සත්තු කිකිලි, සින්දු කියන නපදර මේ ආදී කෘති වලින් දෙකක් සඳහන් කරන්න. ඒකම ඔහු ලැබූ ජාත්‍යන්තර සම්මානය ගැන හුවොත් ඔබට කියන්න පුළුවන් ජපන් ගුරුකා සම්මානයෙන් ඔහු පිදුම් ලද බව. එතකොට මෙන්න මේ විදිහට ඔහුගේ පෞද්ගලික තොරතුරු ඔබගේ පාඩමේ මුල් පිටුවේ වත්තානේ පාඩමට කලින් මේ කරුණු සඳහන් කරලා තියෙනවා. ඒව ගැන අවධානය යොමු කරන්න කිවිසරත් නෙවෙයි. ඔබට පුළුවන් නම් රත්නශ්‍රී විජේසිංහ මහත්මයා සම්බන්ධයෙන් ලියවෙච්ච කෘති තියෙනවා. කෘතියක් ගැන අපි කිව්වා. ලිපි සංග්‍රහ ඕනතරම් තියෙනවා. උතුමගේ නිර්මාණ තියෙනවා. මේවා පරිශීලනය කරන්න ඔබගේ මේ අධ්‍යාපනික යනුමට විශේෂයෙන් ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න විතරක් නෙවෙයි ඔබ වඩා හොඳ නිර්මාණකරුවෙක් කරන්නත් වඩා හොඳ රචකයෙක් කරන්නත් එතුමාගේ කෘති පරිශීලනය කිරීම අනිවාර්යයෙන්ම බලපානවා. ඒ නිසා ඔබට යෝජනා කරනවා මම මේ උදෑසන හැකිනම් ඔබගේ පාසල් පුස්තකාලයෙන් හෝ භාවිත කරන වෙනත් පුස්තකාලයකින් හෝ එතුමාගේ කෘති හොයාගෙන පරිශීලනය කරන්න ලෙස. ඉතින් දැන් මේ මූලික කාරණාවලින් පස්සේ මම කල්පනා කරා ඔබට අදාළව ඔබගේ සාහිත්‍ය පාඨ සංග්‍රහයේ ඉන පස්තානයේ කල්පන්තියේ අභ්‍යාස ඇතුළෙන් මේ කල්පන්තිය විස්තර කරන්න. මූලික වශයෙන් මේ කවි පන්තිය විශේෂයෙන් නිර්මාණය වෙන්නේ අජීවී ගඟක් ගැන. අජීවී ගඟක් ගැන තමයි කවි පන්තිය කියවෙන්නේ. අපි අපේ අභ්‍යාසවලදී අපි අහනවා කවියා කොහොමද අපූර්ව කාව්‍යෝක්ති භාවිත කරමින් මේ වස්තාන පද්‍ය පන්ති නිර්මාණය කරන්නේ කියන කාරණා. එන මේ කාරණයට පිළිතුරු සපයද්දී වස්තානයේ කියන පද්‍ය පන්තියේ ප්‍රස්තුතය එහෙම නැත්නම් කවියාගේ කවිය ප්‍රකට කිරීමට බලාපොරොත්තු වෙන අදහස අපට තේරුම් ගන්න පුළුවන්. ඔය පුතේ වස්තානයේ කියවහම වස්තානයේ කියන වචනේ අහපු ගමන්ම අපට අවබෝධ වෙන කාරණේ තමයි වැස්සක්. ඒකට කවිය වැස්සක් ගැන තමයි අපිට මේ කියන්නේ. ඔහු මේ පද්‍ය පන්ති රචනා කරන්නේ වැස්සක් පිළිබඳව. හොඳ කවියෙකුට විශේෂයෙන් ප්‍රතිභා සම්පන්න කවියෙකුට තමන්ගේ අත්දැකීම තේමාව සමාජගත කරන්න හොඳ වචන මාලාවක් අවශ්‍යයි. ඔබ දන්නවා කවියේ ඔහුගේ නිර්මාණ භාවිතය සිද්ධ කරන්නේ වචන භාවිතයෙන්. හොඳ වචන වලින් ගැළපෙන වචන වලින් ඔබට හොඳ කවියක් පද්‍ය පන්තියක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට රත්නශ්‍රී විජේසිංහ මහත්මයා වස්තානයේ පද්‍ය පන්ති රචනා කිරීමේදී කාව්‍යෝක්ති ගොඩනගා ගන්න උචිත වචන භාවිතයක් සිදු කරනවා. මේ භාෂාව ඔහු උචිත විදිහට ඉදීම නිසා තමයි අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය වෙලා సౌందర్యාත්මක හැඟීමක් පාඨක සිටි අපේ සිතේ නිර්මාණය වෙන්නේ. මේ විදිහට බලපුවාම මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ භාෂා හැකියාව නිර්මාණාත්මක භාෂාකරණය ඉතාම විශ්ලේෂණයකයි පුදුමයි. මේ පද්‍ය පන්තිය ආරම්භ වෙන දරුවනේ මෙන්න මේ කවිය. කවිය කියනවා ඔය දෑල දොඩමලුය සුවඳ දරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. කිකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සුඳුර නුඹ වාගීම ඉන හේමායික. අවසන් පේලි දෙක නැවතවතක් ඔබගේ අවධානය යොමු කරන්නම්. කිකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සුඳුර නුඹ වාගීම ඉන හේමායික. කවියා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කියන්නේ අපි දන්නවා ලිංගතුකම වැඩි වුණාම ආදරේ වැඩි වුණාම මිනිස් ස්වභාවයේ තමා දොඩමළු වීම. දොඩමළු වෙනවා කියන්නේ තවත් කෙනෙක් එක්ක බොහොම හිතවත් වෙලා කතා කරන්න පෙළඹීම. මේ කවියේ කල්පන්තියේ ප්‍රස්තුතයට එහෙම නැත්නම් තේමාවට බලපාපු කවියාගේ අත්දැකීමකුත් තියෙනවා දරුවනේ. අපි ඒක ගැන හොයලා බලන්න ඕනේ. කපටි ජීතුන් මහත්මයා එක්තරා කාලෙක ඔහුගේ සේවය ලබා දෙනවා මොනරාගල පළාතේ කිසියම් පාසලකට ඔහු ගුරු වෘත්ති ඉදල සිටිය නිසා. මොනරාගල පළාතේ ඉතා ප්‍රකට ඔයක් තමයි උලංගා ඔය. මොනරාගල පළාතට නිතර වැටෙන උලංගාවේ වසරේ මුල් කාලය තුල බොහෝ කාලයක් තුල වතුර රහිතව වියලි පොයක් බවට පත් වෙලා තියෙනවා. ජලයේ නැහැ. හැබැයි නොවැම්බර් කාලෙ වෙනකොට ඉල්මහ වෙනකොට වැස්ස ලැබෙනවා, පොය පිරෙනවා. කවියේ ප්‍රස්තුතිය මේකයි. උලංගාවේ වතුරෙන් පිරුණයින් පස්සේ ඒ පිරුණු ඔය දිහා බලාගෙන එහි සමත්කාරය සම්බන්ධයෙන් තමයි කවිය මේ කවිය රචනා කරන්නේ. ඒකම දරුණේ ඔබ මතක තබා ගතින් තව කාරණයක් තියෙනවා. මේ පැහැදිලි කිරීම කවියා ඔය වතුර පිරিলা ඔය සත්‍යික වෙලා තියෙන ආකාරය පැහැදිලි කිරීම යටින් තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි අපිට ඉතාම වැදගත් කාරණේ වෙන්නේ. ගඟ විය ඉඳිලා වියලුන ගඟක් බවට පත් වෙනවා තිබුණා. හැබැයි කවදා හරි දවසක මේ ගඟ වැස්ස නිසා පිරෙනවා. කුලම්භාවය එහෙම වෙලා තියෙනවා. කවියා මේක ජීවිතයට සම්බන්ධ කරනවා. ජීවිතයේ දුක්කරතා කම්කටොළු ගොඩයි. හැබැයි හැමදේම එහෙම තියෙන්නේ නැහැ. යම් කිසි දවසක ජීවිතයටත් වස්තාවනයක් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක ගලපමින් තමයි කවිය මේ පද්‍ය පන්තිය රචනා කරන්නේ. දැන් මම මුලින් ඔබට සඳහන් කරා කවිය කියනවා දැන් ගුණන්දාවය පිළිලා තියෙනවා. ඔය දෑල දොඩමළුවේ සුවඳ දරුවා ඉන්න. ආත්පතින් නැගෙන සුවඳ ඔයක් පිරුණාම අපට කිසියම් දැනෙන සුවඳක් තියෙනවා. කවිය ඒක පැහැදිලි කරන්නේ සුවඳ දරුවා ඉන්න. ඒ තරම් සුවඳයි. ජීවිතයේ ජලය කියන එක අසීමිත සම්පතක්. කවි අහනවා එම ආදරණීය වස්තුව සුරුළු කරගෙන සුරුළු කරගන්නවා මිස අතහැරලා දාන යන්නේ කොහොමද කියන එක. ඒකම ඔය වතුරෙන් පිරিলা ඉවුරු වල වදිනවා. ඒ තරම් වතුර පිරিলা කවිය මේක දකින්නේ ඔය දැන් දොඩමළු වෙලා ඉන්න ආකාරයක්. ඒකම කවිය ඒ ජීවිතයට සම්බන්ධ කරනවා. මම මුලින් ඔබට සඳහන් කරා මේ පද්‍ය පන්තියේ ප්‍රස්තුතයේ අධ්‍යක්ීමට කවියාගේ ජීවන අධ්‍යක්ීමකුත් සම්බන්ධ වෙනවා. ඔහු දැන් ඉන්නේ රසත්‍රි ජීවිත මහත්තයා පුවත්පතකට සඳහන් කරලා තිබුණා. මේ පද්‍ය පන්තිය රචනා කරන්න මූලික වෙච්ච කාරණයක් ඔහු ගාල්ලේ ඉඳන් මොනරාගලට තනියෙන් ඇවිල්ලා ජීවත් වෙන කාලේ ඔහුගේ බිරිඳ සහ කුඩා දියණියන් දෙදෙනා ඔහුගේ නිවසේ ඉන්නේ ගමේ. එතකොට ඔහුට ලොකු වේදනාවක් තියෙනවා. ජීවිතය හරි දුෂ්කරයි. ඒක දැනෙන මොහොතට. මෙන්න මේ කාරණා කියන්න පදනම් වෙනවා මේකට. ඒ නිසා තමයි කියන්නේ කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සුඳුර මුබ වාගේම ඉනෙහිය මායික. ඔහුට ඔහුගේ නිවසේ ඉන්න බිරිඳ මතක් වෙනවා. ගඟ පිරීලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙක සංසන්දනය කරනවා. මෙතන දරුවනේ මේ සොඳුර කියන වචනය ධ්වනිසාර්ථ රසක් මතු කරන වචනයක්. සොඳුර යනුවෙන් කුලන්දාවය අමතුවා වෙන්න පුළුවන්. ජලයේ පිරීලා ඉස්තිරිලා යන කුලන්දාවය හරියට හිනා වෙනවා වගේ. ඔබ දැකලා ඇතිනේ ගංගාවක් පිරුණාම ජලය ගලා බහින්නකොට ජල බිඳු ඉතිරි යනවා. කවිය සුදු පාටට කවිය මේක ඉනාවල පාත්‍ර කටින් කරනවා. එකටියා මල් කිතුලා කියන එකත් විනාසීමට රූපකාර්යයක් විදිහට අපට පාවිච්චි කරන්න පුළුවන්. සුඳුරුනුඹ වාගේම හිනහේ මායික කිව්වහම ඒක හරි අපූර්ව කාව්‍යෝක්තියක්. ඒකේ තවත් කාරණා කීපයක් දුන්ත වෙනවා. දුන්තාර්ථයක් විදිහට කවියා මේක භාවිත කරනවා. තමන්ගේ බිරිඳ ඇගේ පිනහව කිකතියා සුදු මල් පොකුරට සමාන කිරීම ඉතාම උචිත කාව්‍ය භාවිතයක් විදිහට තමයි අපිට සැලකන්න වෙන්නේ. එතකොට වස්ථානීය නිසා හුලන්දා ඔය පිරිලා හුලන්දා ඔයේ ක්‍රියාකාරීත්වය කවියා කියනවා. ඔය දොඩ මළු ඔය දැලේ ජලයේ හැප්පීමේ හරියට ඔය අපිත් එක කතා කරනවා වගේ අනෑවිල්ලා මෙච්චර කාලයක් ජලයේ නැතුව තිබුණු ඔය වතුර පිරුණයින් පස්සේ දැන් අපිත් එක කතා කරනවා වතුර පිරිලා ඔය දොඩමලු. කවියා මේ කාව්‍යෝක්තිය තවත් අපූරු කරනවා. ඔය ඉන්නේ කොහොමද සුදු මල් පොකුරක් එක පියා මල් පොකුරක් වඩාගෙන. මේ සතුට ඉතාම තීව්‍ර කරන කවියා මේ කාව්‍යෝක්තිය. ඉන් පස්සේ ඒ සම්බන්ධ කරනවා සුඳුරුනුඹ වාගේ හිනහේ මායික කියලා කවියාගේ බිරිඳගේ මතකයක් මෙතෙන්ට එකතු කරනවා. එතකොට කිසියම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ පද්‍ය පන්තියේදී වැස්ස කියන කාරණය සම්බන්ධයෙන් කවියාගේ ප්‍රවේශය ඉතාම ප්‍රබලයි. හොඳ කාව්‍යෝක්තියක් අපේ හිතේ නිරූපණය කරනවා. අපේ දරුවන්ට කවිය කියවනකොට මතක්කේ පිරුණු ඔයක් වතුර පිරුණු ඔයක් ඔය හැසිරීම කොහොමද වතුර ජලයේ ගලාගෙන යාම. කවියා ඒ සිද්ධීන් අපේ හිතේ චිත්‍ර රූප විදිහට මවනවා. ඒකම දරුවනේ මේ කවිය කියවාගෙන යනකොට අපට හම්බෙනවා තවත් කොටසක් මෙහෙම. කුබු කතු වතුර අත ගගා නැමිලා දියට විය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපතේ සඳ එක්ක තරගයට මෝරන්ට උලන්දා ඔයකින්ද මල්වරෝ ඉල්මාට වැස්සත් එක්ක ඔය ජලමට්ටම අනිවාර්යෙන් ඉහළ යනවා. මේ ඔය දෙපැත්තේ කුබුක් ගස් තියෙනවා අතු පාත් වෙලා තියෙන ඔයට. බලන්න කවිය කොයිතරම් අපූරු කාව්‍යෝක්තියක් නිර්මාණය කරනවද කියලා. වතුර පිරීලා තියෙනවා, තිවුර දෙපැත්තේ කුබුක් ගස් තියෙනවා, කුබුක් අතු පාත් වෙලා තියෙන ඔයට. ටිකක් මතක් කරලා බලන්න දරුවනේ. වතුරට වැටිලා තියෙන අතු ජලපහර වේගයෙන් ගමන් කරන නිසා උත්පහත් වෙනවා. එතකොට කවියා ඒක අපට කියන වෙනස් ආකාරයකින්. කවියා කියනවා කුබුක් ගස් අතු කියන තමන්ගේ අත්වලින් මේ තිහිල් ජලය පිරිමදිනවා. ඇයි? වැස්සේ ආස්වාදයෙන් මේ ගස් කොළන් පවා අතු කියලා තමයි දැනෙන්නේ. ඒකම කියනවා මාළුන්ට මේක සැලකෙලියක් වගේ. දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද මාළුවෝ එහෙම තීනනව ජලයේ මාළුවන්ට හරි සතුටුයි. කවියන් මෙහිදී ඉතාම උචිත කාව්‍යෝක්තිය භාවිත කරනවා. පුරපතේ සඳ එක්ක තරගයට මෝරන්න උලන්දා ඔයකින්ද මල්වරව ඉන්මහට. අපි මේ වගේ කාව්‍යෝක්තිය පැහැදිලි කරන්න දරුවනේ උත්ප්‍රේක්ෂ අලංකාර විදිහට. උත්ප්‍රේක්ෂ විදිහට තමයි අපි මේවා හඳුන්වා දෙන්නේ. පරිසෙන්ට අපූර්ව හැඩයක් උලන්දාවෙක් කරලා තියෙනවා මේ වැස්සෙන් සම්පූර්ණ වීම නිසා. කවියා මේක දකින්නේ යෞවනත්වයෙන් සම්පූර්ණ වෙච්ච ගැහැණු ළමයෙකුගේ මල්වර වීමකට. ගැහැණු ළමේ මල්වර වුණාම ඇගේ ආකර්ෂණය වැඩි, පැය පිළිබඳව තියෙන ආකර්ෂණය වැඩි. ඒකම එක සත්‍යීක භවයේ ලක්ෂණයක් විදිහට තමයි අපි සැලකන්නේ. කවිය මේ කාරණා සියල්ල සම්බන්ධ කරන්නේ වැස්ස නිසා හුලන්දා ඔය ජලයේ සම්පූර්ණ වීම කියන කාරණයට. එතකොට මේ අජීවී කාරණා කියනවා ගංගකව අජීවී වස්තුවක්. මේ අජීවී ගඟ වැස්ස නිසා පිරීලා තියෙනවා. එවිට එහි සජීවී බවක් නිරූපණය වෙනවා. කවියා මේ සජීවී බව ඔහුගේ වටපිටාවෙන් ප්‍රේක්ෂකයාට කවි අහන රසිකයාට උද්දීපනය කරලා දෙන්න උත්සාහ කරනවා. කුබුක් කතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලෙන හැටි පුංචි මාළුවෝ දුටුවාද. වතුර කිරුණු ඔයේ කුබුක් කතු වැටිලා තියෙනවා. ඒවා අජීවී කාරණා බවට කවිය පත් කරනවා. අතු කියන අත් වලින් ගඟ පිරිමදින බවක් තමයි කවිය අපට කියන්නේ. ඒකම වැස්සෙන් පිරුණු ගඟ උලංගා ඔය මල්වර වූ තරුණියක් විදිහට අපේ හිතේ රූපකාර්ක නැවුණා. ඉතින් මේ කාව්‍යෝක්ති වලින් ජලයෙන් පිරුණු ඔය සත්‍රීකත්වයේ සංකේතයක් විදිහට තමයි තමන්ගේ පාඨකයාට සහෘදයාට කවිය මුණගස්සන්නේ. ඒත් අපි කතා කරන්නේ දරුවනේ වස්හානේ පද්‍ය පන්ති අපූර් කාව්‍යෝක්ති වලින් යුක්ත පද්‍ය පන්තියක් විදිහට කොහොමද අපි ඒක නිර්මාණයක් විදිහට මේ නිර්මාණයෙන් ඒ කාව්‍යෝක්ති උපුටා දක්වන්නේ කියන කාරණය. ඉතින් දැන් කාරණා කීපයක් කතා කරා. වතුර නැතුව පියලී තිබුණු ඔය වතුර පිරීලා තස්සීක උනායින් පස්සේ ඒ ඔය දොඩවල වෙලා තියෙනවා. එතකොට කවිය අපූර්ව කාව්‍යෝක්තියකින් අපට ඒක පැහැදිලි කරනවා. ඊළඟට වතුර නැතිව තිබුණු ඔය වතුර පිරීලා ගලාගෙන යද්දී කුබුක් කතු අතු වලින් හිමීට අත ගන්නවා. ස්පර්ශ කරනවා. මෙන්න මේ කාරණාවලින් කවිය මේ වැස්ස වස්සානේ කල්පන්තියේ කාව්‍යෝක්ති තමන්ගේ අවුරුද්දයට සමීප කරන්න උත්සාහ කරනවා. ඊළඟ කාරණය තමයි දරුවනේ වියලි කාලයේ පරිසරය වියලිලා ගිහිල්ලා ඇල්මැරිලා තියෙන්නේ. මේ වියලුණු පරිසරයට ජීවය ලබා දෙන්නේ වැස්ස. යහි කාලේදී ගංගා, ඇළදොළ, වැල්, වැව්, පොකුණු ජලයෙන් පිරෙනවා. සබදාම තමන්ගේ ආශිර්වාදය ලබා දෙනවා මේ කියන වස්තුව වලට. සබදාම් දියණියගේ මෙත් ඇස්තුණු ජලය, ජලයෙන් පිරුණු පොකුණු අතුරේ ඉතාම මනරම් විදියට මේ රූපකාර්තවත් බවට නම් කරන්න උත්සාහ කරනවා. කය කියන මෙහෙම තෙමේහිය පිරීගිය ඔබේ නයන නිල් පොකුණ දිය නිලන වැටි තමේ රැලි නගා උතුරාය. අඹර පිටි අතර හෙල් මැලි රේණු වැටි වතින ඔබේ සිනහා වෙන්නේ කුණුවදිය ලේනාර. දරුවනේ ඔබටම හිතා ගන්න පුළුවන් මේ මොනරාගල් පළාතේ තියෙන හුලන්දා ඔය වතුර නැති කාලේ කොහොම කර්කටව තියෙන්නේ නැද්ද? වතුර නැති වුණාම ඒ අවට පරිසරයේ ඉන්න මිනිසුන්ට තම තමන්ගේ දෛනික කටයුතු, කුජි කර්මාන්ත කටයුතු කරගන්න බැරි උපේ තරම් දුෂ්කරතාවයකට පත් වෙන්නේ නැද්ද? හැබැයි මේ ඉරිමයේ නොවැම්බර් මාසේ පොණ්ඩාගලට වැස්ස ලැබිලා හුලන්දාව තිරලා තියෙනවා. බලන්න කවිය මේ වැස්ස නිසා වස්සානේ නිසා පිරුණු ඔය ගැන කියන කතාව. තෙමේහිය පිරීගිය ඔබේ නයන නිල් පොකුණ දිය නිලන වැස්සමේ රැලි නගා උතුරාය. තබර පිටි අතර හෙල් මැලි රේණු යති වතින ඔබේ තිලහවෙන් නිවේ කුණුව ගිය දෙන්නාර. ඔය අපූරු ලීලාවක් එතනින් ඉන්නේ. ඒ වතුර පිළිල නිසා කවිය කියන විශේෂ කාරණයක් තියෙන හොඳ කාව්‍යෝක්තියක් දරවන මේක ඔබේ තිනහවෙන් ඔයද ඔය වතුර පිළිමු නිසා ඔය hina වෙනවා. ඒකේ නිවෙන්නේ මොකද්ද? හුනුව කියල hinaන මිනිතුන්ගේ ගත සිත දෙකම නිවිලා යනවා. ජලයේ සම්පතක්නේ. මේ ජල සම්පත ලැබුණාම පරිසරයේ පත්‍රීක වෙනවා. කවිතා පුරුම් දෙක කියනවා. ඒකම මේ පද්‍ය පන්තියේ පුරාම තියෙන දරුවනේ රත්නත්ති විජේසුන මහතාගේ අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය. කාව්‍යෝක්තියක් කියන්නේ කවි කියමනක්. කවියෙකුට සමන් දකින කිසියම් සංකේතියක් කවිය ඇසකින් බලන්න පුළුවන් නම් ඒකට අපි කියන්නේ කාව්‍යෝක්තියක් කියලා. කාව්‍යෝක්තියක් නිර්මාණය වෙන්න කවියා භාවිත කරන සංකේත උපමා රූපක ආදී බලපාන. ඒ වගේ අපූර්ව බව තමයි කවියට අපූර්වත්වයක් ළඟා කරන්නේ. වැස්සනිකා වලාකුළු වලට වැඩි. ඔබ දැකලා ඇති වැහි කාල වැහි සමයන්හි අහස වලාකුළු වලින් බර වෙලා තියෙනවා. ඒවා රංචු ගහලා කඳු මුදුන් වල තියෙනවා. දැන් වැස්ස ලැබෙන්න සූදානම් වෙද්දී ඒ වැස්ස ලබා දෙන හේතු සාධක විදිහට වැහි වලාකුළු වලට ලොකු වැඩක් තියෙනවා. දැන් වැස්ස බිමට ලැබෙන්න ආසන්නයි. එහෙමනම් අපට දැනෙනවා සීතලක් දැනෙනවා. කවියටත් ඒක දැනෙනවා. අඳුර රෑ කියන කාරණා සීතල තුළද මේ හරියට වැස්සට කරන ඇරවීමක් වගේ. ඒකෙන් වැස්ස කියලා කියන්නේ විශේෂයෙන් කුටි කර්මාන්තය මූලික කරගත්තු අපේ රටක වටිනාම වස්තුව. මෙන්න මේ කියන්න කැටි කරගෙන ඉතාම සුභවාදී හැඟීමකින් වැස්ස ගැන කවියා බලන විදිහ මේ කවිපන්තියේ ඉතාම අපූර්ව විදිහට නිර්මාණය වෙලා තියෙනවා. දැන් මම කලින් කියපු කාරණා දරුවනේ වැස්ස නිසා වලාකුළු වලට වැඩ වැඩි, වලාකුළු දැන් රංචු ගහලා ඉන්නවා කඳු මුළුන් වල වැස්ස ලබා දෙන්න. කවියට මේ වැස්ස ලැබෙන පාරිසරික සාධක දැනෙනවා. මෙන්න මේවා කියන්න කාව්‍යෝක්තියක් විදිහට නිර්මාණය කරලා තියෙන මෙහෙම. වැහි වලා කුළු රංචු කඳු මුදුන් වල ළඟින දැන් මේ තැනි බිමට සීතලයි මගේ පිටට. වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. වැස්ස ලැබෙන්න පෙර පරිසරයේ විශේෂයෙන් අහස වලා කුළු ආදී පරිසරයේ තියෙන ආරණාතික කවි අපූර්ව විදිහට කියලා තියෙනවා. ඒකෙම කවිය කියන ඔබ එන්න ඉතින් මගේ හිත දවස මට දෙන්න. මම කලින් මතක් කරපු විදිහට වැස්ස තමයි අපට ආශිර්වාදේ. අපි වැව් රාජ්‍යයක් තියෙන, කොයිවල් රාජ්‍යයක්, ගංගාවල් රාජ්‍යයක් තියෙන සුන්දර රටක මිනිස්සු. එතකොට මේ වැව් පොකුණු ඇලදෙන පිරුණාම තමයි අපේ ජීවිත රත්නයක වෙන්නේ. කවියා ඒ ප්‍රාර්ථනාවට ඉදිරිපත් කරනවා ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මේ වස්තානයට තමයි මේ ආයතන කරන්නේ. දැන් මේ වෙනකොට ඒ ආයතනේ ඉස්සෙල්ලා වැස්ස ඇවිල්ලා හුලන් ගාවේ පිරී තියෙනවා. එතකොට අපේ දරුවන්ට මම නැවත වතාවක් කතා කරනවා. අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය නිසා වස්තානයේ පද්‍ය පන්ති ඉතාරස්වත් පද්‍ය පන්තියක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණය. එහෙම නැත්නම් අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණහිලා කවියා දක්වන සමත්කම වස්තානයේ පද්‍ය පන්තියෙන් ඉදතුරු කීපයක් ගැනින් පැහැදිලි කරන්න. මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් ඔබට පුළුවන් කාව්‍යෝක්ති කියන කාරණය පැහැදිලි කරලා, කාව්‍යෝක්ති කියලා කියන්නේ කවියා කියන කවි කියමන් කාව්‍ය අලංකාර භාවිත කරමින් තමන්ගේ අත්දැකීම සහෘදයාට ලබා දෙන්න කවියා දරන මහන්සිය තමයි කාව්‍යෝක්තිය තියෙන්නේ. ඒක අපූර්ව එකක් බවට පත් වෙනවා. එතකොට වස්තානයේ පද්‍ය පන්තිය තුල කොහොමද මේ කාව්‍යෝක්තිය තියෙන්නේ කියන එක මම උදාහරණ දක්වපු කවි වලින්, එහෙම නැත්නම් ඔබ හොයාගන්න මේ පද්‍ය පන්තිය තියෙන වෙනත් කවි වලින් ඔබට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කවියා අපූර්ව කාව්‍යෝක්තිය කවි කියමන් නිර්මාණය කරනවා කියන කාරණය. ඊළඟට දරුවනේ මම ඔබගේ අවධානය යොමු කරනවා කවියා කොහොමද අජීවී වස්තුවක් සජීවී කළේ කියන කාරණය. එතකොට අපට ප්‍රශ්නයක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වස්තානයේ පද්‍ය පන්ති කවියා කියන නිර්මාණය තුළින් අජීවී වස්තු සජීවී බවට පත් කරලා තියෙනවා. පැහැදිලි කරන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද මේ කාරණේ පැහැදිලි කරන්නේ. අජීවී වස්තුන් අජීවී කරන්නේ කවියා කොහොමද? වස්තාලේ පද්‍ය පන්තියෙන් අපි කොහොමද මේක දකින්නේ? අපි දන්නවා දරුවනේ, කවිය කියලා කියන්නේ තමන්ගේ තේමාවන්, තමන්ගේ ප්‍රස්තුතයන් අධ්‍යක්ෂින් ඉතාම හොඳින් ගවේෂණය කරලා ඒවා අපූර්ව විදිහට කවි බවට පත් කරන කෙනෙක්. සත්‍යත්‍රි විජේකින් මහත්තයාගේ වස්තාලේ පද්‍ය පන්තියෙත් මේ කාරණේ අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. අජීවී වස්තුන් කොහොමද ඔහු අජීවීකරණය කරන්නේ? මෙන්න මේ සජීවීකරණය කරන උපක්‍රමය නිසා තමයි කවියට අපූර්ව කවියක් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා ඔය අජීවී වස්තුවක් කවියට පුළුවන් වෙලා තියෙනවා මේක සජීවී දෙයක් බවට පත් කරන්න. දැන් මම කලින් සඳහන් කරපු කවියකම මේ උපුටයන් ඔබට භාවිත කරන්න පුළුවන් කියනවා. මෙහෙම කෙකටියා පඳුර උදු මල් පොකුරු වඩාගෙන. එතකොට වඩාගෙන කියන එකෙන්ම පුද්ගලත්වයක් ආරෝපණය කරනවා. වඩා ගන්නෙ කුඩා දරුවෙක් වඩා ගන්නවා අපි. එතකොට ඔයත් වතුර පිළිම මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. මේ අදහස් වෙනවා වෙන කාරණා අපේ දරුවන්ට පැහැදිලි වෙනවා ඇති. වතුර තියෙන නිසා, වතුරෙන් සම්පූර්ණ නිසා ඔයට පුළුවන් වෙලා තියෙනවා මල් හදන්න. ඔයේ මල් පිපෙනවා, ඌරවල මල් පිපෙනවා. කවිය මේක දකින්නේ ඔය දැන් හරිපත් ඒකයි. ඔය මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. හරියට මව දරුව වඩාගෙන පිළිහස දක්වනවා වගේ. එතකොට බලන්නකො මේ අජීවී ඔය කවිය සජීවී කරපු ආකාරය සහ ඒ සජීවීකරණය තුළ කොයි තරම් කාරණා ටිකක් තමන්ගේ රචකයාට ලබා දෙනවද කියන කාරණේ. ඒ එක්කම ඒ කවියෙම තියෙනවා ඔය ගෑන දොඩමලුය සුවඳ ගැරුවා වගේ. දොඩමලු වෙනවා, විතර කියවනවා, කතා කරනවා. එහෙම වෙන්නේ කොහොමද ඔයා? කවිය ඒක ප්‍රකාශ කරන්නේ වතුර පිරුණු නිසා. වතුර පිරුණු නිසා දොඩමලු වෙනවා. එතකොට මේ එක කවියෙම තියෙනවා පුතේ අජීවී වස්තුවක් විදිහට කවිය ඔය සජීවී බවට පත් කරලා තියෙනවා. ඒ තම ඔය දැල දොඩමලුය. ඔය කතා කරනවා, කියවනවා නිතර. ඒකම කෙකටියා පඳුර සුදු මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. ඒතරක් නෙමෙයි, කවිය කියනවා තමන්ගේ තුඳුර වගේම තුඳුරු නුඹ වාගේම හිණදීයේ මාත් එක හිනා වෙනවා. බලන්නකොට මේ එක කවිය තුළ අජීවී ඔය සජීවී කරන්න කවියා කාරණා තුනක් භාවිත කරලා තියෙනවා. ඒකම මේ කල්පන්තියේදී අපට හම් වෙනවා තවත් කාරණයක්. පුරපතේ කඳ එක්ක තරගේක මෝරන්ට උලන්දා ඔය සිඳ මල්වරව ඉල් මහත. අපි දන්නවා මේ සුවල පුතාලා අත් ඉඳලා තියෙනවා, අහලා තියෙනවා මනුස්ස දුවකට තමන්ගේ තාරුණ්‍ය පව ප්‍රකට කරන ස්වාභාවික සංසිද්ධිය තමයි මල්වර වීම. ඒක ඒ තරුණිය තරුණියට පත් වුණා කියන පණිවිඩයක් ලබා දෙන ක්‍රමය. එතකොට කවිය මේ කාරණය අජීවී ඔයට ආරෝපණය කරනවා. සබාධාමේ පණිවිඩයක් අරන් වැස්ස නිසා පිරුණු ඔය සබාධාමේ පණිවිඩයක් ප්‍රජාවට දෙනවා. ඔයත් දැන් සත්‍යයක බවට පත් වෙලා කියලා, ජලයෙන් සම්පූර්ණ වෙලා කියන කාරණය. අනිත් කාරණේ තමයි දරුවනේ මල්වර වීමත් සමග දුවකගේ හැඩවැඩ වැඩි වෙලා ඒ ආකර්ෂණයට ලක් වෙනවා. උලන්දා ඔයත් වතුර පිරিলা පරිසරයේ හැඩවැඩ කරමින් හැම දිනාගේම ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒ එක්කම උලන්දා ඔය ජලයේ භවභෝග අස්වද්දලා සබසාර ඵලදාවක් ලැබෙන බව මේ කියවෙනවා. එතකොට බලන්න මේ අජීවී ඔයට අජීවී බවක් ලබා දෙන්න කවිය පාවිච්චි කරපු උපක්‍රමය ඔහු ප්‍රකාශ කරනවා. පුරපසේ සඳ එක්ක තරගයක මෝරන්න හුලන්දා ඔය කින්ද මල් බරව ඉල්මාට එක්කම ඔය කියන කාරණය අජීවි කාරණයක්. නමුත් කවිය කියනවා මේ අජීවි වස්තුව තමන් එක හිනා වෙන බව. අපි දන්නවා හිනාව කියන එක මිනිස්සුන්ට ආවේනික චර්යාවක්. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද ඔයා හිනා වෙන්නේ? කවිය ඔය හිනා වෙන බව ඔය වතුර පුරවාගෙන දක්වන යම් යම් ඉරියව් වලින් අපිට පැහැදිලි කරනවා. මේ පිරිගිය ඔබේ නයන නිල් පොකුණ දියන මිලන වැටි සමේ රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙළ මැලි රීනු වැටි වටින ඔබේ සිනහවෙන් නිවේ සුනුව ගිය ලේනාර. මිනිස්සු කාවේනික චර්යාවක් තියෙන හිනාව ඔය තුලක් තියෙන බව කවිය අපට ඉතාම පැහැදිලිව කියනවා. කොහොමද ඔය හිනාවනේ වතුර පිරුණ නිසා? අනිත් කාරණය තමයි හිනාවක් පානිලිංගතු බව ප්‍රකාශ කරන්නේ. එතකොට කවියා සහ හුලන්දා ඔය අතර තියෙන ලිංගතු බවක් මෙයින් ප්‍රකට වෙනවා. දැන් හුලන්දා ඔය කවියාගේ සමීප කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට මේ කාරණාවලුත් කවියා ගණිත කරන්නේ සජීවි හුලන්දා ඔයට සජීවි බව ආරෝපණය කිරීම. අපි කතා කරමින් ඉන්නේ කවියක් කොහොමද මේ අජීවි වස්තු වලට සජීවි බව එක්කලේ කියන කාරණය. අනිත් කාරණය තමයි වැස්ස වහින්න ඉතාම අවශ්‍යම සාධකයේ තමයි වලාකුළු. කවිය ඒක ප්‍රකාශ කරන්නේ වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. ඉතින් ලගින්නේ මොනොන්ද? ලගින්නේ හරක් රංචු සත්තු ලගිනවා. කවියා ඒ බව ඒ ප්‍රාණවත් බව ආරෝපණය කරන වලාකුළු වලටත් යෙහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. දැන් ඒ විතැනිදිමට තව ටිකකින් නෙයි, තව ටිකකින් මහින්න ඇස්තියි. ඉතාම අපූර්ව විදිහට මේ අජීවි වස්තු වලට කවිය සජීවි බව ආරෝපණය කරලා තියෙනවා. ඊළඟට දරුවනේ සප්රාණික දේවල් පණ තියෙන සත්තු ලෙඩ වෙනවා. ලෙඩ වුණාම කෙට්ටු වෙනවා, අබල දුබල වෙනවා. කවිය මේක ඔයට ආරෝපණය කරනවා. ජිම්හානේ ගිලන්වි කුසව කුඩු ගැදිවේ. ඇදි ඇදි ඉති ගැසු ගඟ නැවත පිරිසුන්නේ. ගැදි නැති කාලේ මේ හුලන්දා ඔය අර ලෙඩ හැදිච්ච කෙනෙක් වගේ ගිලන් වෙලා හිටියේ, කෙට්ටු වෙලා හිටියේ, කුසව සුදු මෙලි වෙලා හිටියේ. හැබැයි දැන් එහෙම නෑ. වර්තාවත් එක්ක පිරිපුන් වෙලා ඉති ගහපු ගඟ නැවත පිරිපුන් වෙලා. ඉතින් බලන්න අප්‍රාණික වස්තු වලට කොයිතරම් හොඳ විදිහට සජීවි බව කවිය ආරෝපණය කරලා තියෙනවද කියන එක. ඒකට අපිට පැහැදිලි අචේතනික වස්තු වලට එහෙම නැත්නම් අජීවි වස්තු වලට සජීවි බව. එහෙම නැත්නම් සචේතනිකත්වයක් ඉතාම අපූර්වට ආරෝපණය කරන්න කවියට හැකි වෙලා තියෙනවා කියන කාරණා. ඉතින් දරුවනේ මම අද ඔබට පැහැදිලි කළේ ඔබගේ සාහිත්‍ය පාඩ සංග්‍රහයේ පොතේ අවසාන පාඩම 16 වෙනි පාඩම වස්ථානයේ පද්‍ය පන්තිය සත්‍යත්‍ය විදිතින මහතා විසින් රචනා කරන ලද වස්ථානයේ කියන පද්‍ය පන්තිය. මේ පද්‍ය පන්තියට මූලික වෙන රත්නත්‍රි විදිතින මහතාගේ තොරතුරු ටිකක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඊළඟට කවිය කොහොමද මේ කවි පන්තියේදී කාව්‍යෝක්ති භාවිත කරන්නේ කියන කාරණයක්, අජීවී වස්තුන්ට සජීවී බව ආරෝපණය කරන්නේ කොහොමද කියන කාරණා දෙකත් මම අද දවසේ ඔබට පැහැදිලි කරා. අපේ දරුවන්ට යම් ප්‍රමාණයකට මේ කාරණා පැහැදිලි වෙන්නේ නැති එක්කම නැවත නැවතත් ඔබට යෝජනා කරනවා. උතුරුමල කලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන්ම සකස ඇති නිදහසේ කියවා නිදහසේ ලියමු යන පොතව භාවිත කරන්න ඔබට අදාළ බොහෝ කරුණු එයින් උකහා ගන්න පුළුවන්. එහෙම කියවලා ඔබගේ පෙළ පොත් කල්පන්තියත් හොඳින් කියවලා මම මේ කියපු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා ඔබට හොඳ පිළිතුරක් ලියන්න කරුණිකව කරගන්නත් පුළුවන්. ඒ එක්කම මම කලින් යෝජනා කරපු විදිහට රත්නශ්‍රී විජේසිංහ මහතාගේ නිහඬ නිර්මාණකරුවෙක් වීමටත් ඔබට මේ කාරණා බලපායි. අද දවසේ ඔබට මම වස්තානේ පද්‍ය පන්තියේ කාරණා දෙකක් පැහැදිලි කරා. නැවතත් දවසක මේ පද්‍ය පන්තිය පිළිබඳ තවත් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. අද දින ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.